ಕೇಟುಕೊಳ್ಳುವುದು.
Honorable Rauf Hakim, you have only 8 minutes. Before that, Honorable Anand Kumar Singh will take the chair.
Bismillah ar-Rahman ar-Rahim. Honorable presiding member, today we are discussing some of the regulations and amendments that are being proposed by the Honorable Minister of Finance. Among them is the Land Restrictions on Alienation Amendment Bill, which is being brought particularly to give some concessions to those foreigners who are investing in property development projects in the country. As a matter of fact, we have observed during the past few years, particularly after the conclusion of the war, there had been immense interest in the property development sector, and this has now gained momentum, resulting in many high-rises coming up in all the metropolitan areas in the country, and particularly in Colombo. And we have also had to review our existing concession arrangements under the Board of Investment Law in order to promote more investment in this sector. But however, I would like to point out one issue particularly relating to the apartment complexes that are coming up all over the place. As a minister in charge of water supply and drainage, the pressure on public utilities is also increasing day by day, that of sewerage as well as water supply. And we have now forecast what is happening and are preparing ourselves to be in a proper prepared state to see that these new development will not suffer as a result of public utilities that may not be able to cope up with the speed in which these constructions are coming up. While saying that, it is also important for us to, as a government, the policy that has been stated by the minister in his budget speech, to give more emphasis on middle-class housing. As a matter of fact, most of these apartment complexes are for upper middle class and above, and those the range of prices for these flats are beyond the reach of the common man. And therefore, what is important for us is to look at proper incentive scheme to promote middle class housing. And towards that end, the last budget, the Honorable Minister of Finance did announce a few concessions for middle class housing. What is important is for entities like the UDA and various other entities like the NHDA to make available for investors sufficient land to put up these middle-class housing complexes. We see some of these complexes are being undertaken by a few major construction companies in the outskirts of Colombo, like Athurugiriya, Malabe, and beyond Maharagama, Homagama, in these areas. But what is important is the need to make available the state land, particularly those particular institutions that possess sufficient land parcels, to make available to investors such lands in order to increase the number of middle-class apartment complexes. That would ease, because that is going to also finally result in the easing of congestion in our roads, because most of these people who are traveling from various other parts of the Western province, if they are able to shift towards Colombo and settle in these high-rises, that they will be able to that will result in reduction in the pressure of traffic congestion in our city as well. Having said that, may I take a few minutes of your time, the Honourable Presiding Member, to talk about another subject relating to transitional justice issues relating to land matters in the northern and eastern provinces. member from Tamil National Alliance a while ago dealt with a similar subject relating to unoccupied lands by government forces which are still not released in the northern province, and as a matter of fact, this Kerpativu people are still on a hunger strike trying to get some of their lands released from the custody of these forces. Having said that, it is also relevant for us to look at the need to concentrate on transitional justice issues which are affecting the livelihood of the people, particularly those of the farmers. Now, if you take the eastern province, there are a variety of different cases in different areas where, after the conclusion of the war, people who have during the war had gone and cultivated lands without any hindrance, after the conclusion of the war, have been deprived from access to their lands, particularly having introduced gazette notifications bringing some of those lands which they had been traditionally cultivating under LDO permits have now been denied to them, and this has caused a serious impact in the livelihood of the people. Now, for a matter of now I would like to bring this issue of the Radalla West Palliyadivatta Farmers Organization, which there are about 63 to 75 families who are living and carrying out cultivation in about 151 acres of highland and lowland paddy cultivation in this particular area in Radalla West in the Lahugala DS division. They have been cultivating these lands from 1978 and they have been paying the necessary acreage tax under Agrarian Services Ordinance and to the Agrarian Services Department. But this, unfortunately, have now been gazetted under the Kubukan Noya Conservation Forest Reserve on the 1st of March in 2009. They have, but they had intermittently been allowed to cultivate when the divisional secretaries intervened and complaints were made. The Forest Department itself permitted cultivation of these lands up to about 2014.
Honourable Minister, you have two more minutes.
Yes. Thereafter, this has now been suspended. And this issue is also a matter of transitional justice issue. This needs to be settled. And these are people who have continuously enjoyed their rights to these lands from 1978 onwards. And during the intervening the records are there, but now what's happened is the Forest Department has now declared it as a conserved forest. That is in 2009. So, that does, but then the forest officers are not allowing them to access those lands. Now, I must point out another issue, because under the Forest Ordinance, and if an area is gazetted as a conserved forest, within 1 month, they need to come and get parliamentary approval. If the parliamentary approval is not there, that gazette lapses. And this issue, however much you bring it to the notice of the government agent and the forest officials. Now, I had a chat with the Conservator General of Forest a few days ago and invited him to come to these areas, go to these lands, look at the lands there. It will be very evident to him when you see to the naked eye, you can see these are all sprawling areas of paddy fields, and there are absolutely no forest in any of those areas. And if the Conservator General comes, we have had several such ones. We have had several rounds of discussion with the GA Ampara, with the Divisional Secretary Pothuvil, with the involvement of Lahugala Divisional Secretary and the Tirukovil Division Divisional Secretary. Similar problems are in the Vattamadu area. So these matters have been brought to the notice through the government, through this house, as well as through other officials and the Conservator General. I hope the Conservator General will undertake a visit to these areas, see for himself the true situation on the ground, and restore these rights for these poor farmers who are suffering without livelihood because of deprivation relating to this gazetting by the Forest Department. Thank you.
Thank you. Garu Vimal Veerawansa Mathithuma, Ubathamata Vinadi 8.
Garu Mulasanaruda Mantrithumani, Ubathumanta Stutivanta Wenawa, me kala welawa laba deema pilibandawa. Ada api saakatchawata bhajane karanne mudal amatya thuman idiripat karana lada yam anapanath sansodana kīpayak pilibandawa. Ekedi mam mulika avadana yomu karanna kemathi idam santakaya pavarima seema kirime sansodana panath ketum pata pilibandawa. විශේෂයෙන්ම මේ පනත් කෙටුම්පත සංශෝධනය කිරීම මගින් මුදල් අමාත්‍යතුමා සහ මේ ආණ්ඩුව පෙන්වා දෙන ආකාරයේ ප්‍රගතිදායක එහෙම නැත්නම් ප්‍රගතිශීලී වාතාවරණයක්ද ඇති වෙන්නේ එහෙමත් නැත්නම් මේ රටේ ඉඩම් සම්පත ඉතාම අසාධාරණ ආකාරයට විදේශිකකරණයකට ලක් කරන්න තුඩු දෙන වාතාවරණයක් මේකෙන් උදා වෙනවද කියන එක පෙන්වලා දෙන්න. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි පළමුව තේරුම් ගන්න ඕන 2014 අංක 38 දරන ඉඩම් සන්තකයේ පැවරීම සීමා කිරීමේ පනත එදා එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව ගෙනාවේ මේ රටේ ඉඩම් විදේශිකයන් විසින් සීමා විරහිතව නතු කර ගැනීමේ ප්‍රවණතාවය පාලනය කරන්න. එක කාලයක් තිබුණා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපේ රටේ සංචාරක ව්‍යාපාරයට ඉතාමත්ම වැදගත් වන ගාලු කොටුව වෙන්න පුළුවන් එහෙම නැත්නම් දකුණු වෙරළ තීරයේ වෙන්න පුළුවන් ඒ වගේම නැගෙනහිර වෙරළ තීරයේත් සංචාරක ආකර්ෂණීය විශේෂයෙන් ඇති බොහෝ ඉඩම් ප්‍රමාණයන් විදේශිකයන් විසින් විවිධාකාර ක්‍රමවලින් Taman සන්තකයට අරගෙන තිබුණා පසු කාලීනෝ මේ නීතිය අපි වෙනස් කළා මට මතකයි 2001 2004 කාලයේ තිබිච්ච අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ආණ්ඩුව තමයි ඉඩම් සින්නක්කරව ගන්න ඒ විදේශිකයන්ට අවස්ථාව විවෘත කළේ ඉන් අනතුරුව ඒ සමග තමයි මම මේ කියන තත්වය මේ රටේ සොදේශික ජනතාවටයි ඉඩම් විදේශිකයා සතු වෙන ඉරණමක් ප්‍රවණතාවයක් නිර්මාණය වුණේ ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් 2005 ජනාධිපතිවරණින් බලයට ආවට පස්සේ සින්නක්කරව ඉඩම් විදේශිකයන්ට මිලදී ගන්න තිබිච්ච වාතාවරණය වෙනස් කළා ඊට ප්‍රතිවිරුද්ධ අනපනත් අරගෙන ආවා ඒවා ඒ මගින් මේ රටේ දේශීය සොදේශිකයාගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කළා මොනාර්ථයෙන් හරි අපේ රටේ ඉඩම් නොරටුන්ට සින්නක්කරව අත්පත් කරගන්න තියෙන අවස්ථාව වළක්වනු ලැබුවා ඊට පස්සේ සමහර විට සංචාරක ආකර්ෂණීය තිබෙන ප්‍රදේශවල විදේශිකයෙකුට යම්කිසි සංචාරක ව්‍යාපාරයක් කර්මාන්තයක් එහෙම නැත්නම් හෝටලයක් හදන්න හෝ මිලදී ගන්න ඕන වුණොත් එයාට සිද්ධ වුණා සොදේශිකයෙකුගේ සම්පූර්ණ මැදිහත් වීම පිළි අරන් ඒ අනුව සමාගමක් ඇති කරගෙන සොදේශිකයාට නීත්‍යානුකූල බලය අවසාන වශයෙන් එන ආකාර එන යථාර්ථයේ පිළි අරන් ඒ ගනුදෙනුව කරන්න. ඉතින් ඒ මගින් අපි දන්නවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි දකුණු වෙරළ තීරයේ පමණක් නෙවෙයි සංචාරක ආකර්ෂණීය තිබෙන බොහෝ වෙරළ තීරයන්වල සහ රට මැද වුණත් ඒ විදේශිකයන් යම්කිසි මුදලක් ගෙනල්ලා එවැනි හෝටලයක් හෝ වෙනත් දෙයක් ආරම්භ කරනකොට ඒකට සොදේශිකයෙක් සම්බන්ධ කර ගැනීම අත්‍යවශ්‍ය හා අනිවාර්ය තත්වයක් ඇති වෙලා තිබුණා එමගින් මේ රටේ සොදේශිකයන්ට ඒ විදේශිකයාගේ ආයෝජනය හරහා ඒ ව්‍යාපෘතිය කරන්නත් ඒ වගේ මේකේ නීත්‍යානුකූල අයිතිය Taman සන්තකයේ තබා ගන්නත් විශාල අවස්ථාවක් නිර්මාණය වුණා දැන් මේ අදගෙනන පනතෙන් කරන්නේ මේ විදේශිකයන්ට මේ රටේ ඉඩම් සින්නක්කරව මිලදී ගන්න තිබෙන අවස්ථාව නැති ඒ සින්නක්කරව මිලදී ගන්න තියෙන අවස්ථාව ඇති කරන බව මුදල් අමාත්‍යතුමා පහුගිය අයවැය විවාදයේදී කිව්වා
ප්‍රතිපත්තිමය තීන්දුවක් එතුමන්ල අරන් තිබෙන බව කිව්වා. නමුත් මේ පනතෙන් කරන්නේ මේ ඉඩම් සින්නක්කරව නොගන්න ඉඩම්. කල්බදු ක්‍රමයට ගන්න ඉඩම්. මේ ඉඩම් ගණුදනුවේදී දෙදස්දාහතරේ අංක 38 දරන පනතෙන් පනවල තිබිච්ච. ඒ ඉඩම් බදු කරන ක්‍රියාවලියෙන් විදේශිකයාව සම්පූර්ණයෙන් නිදහස් කර හැරීමක් මේ පනත් සංශෝධනය මගින් සිදු කරන්න. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මට අහන්න තියෙන ප්‍රශ්නය 2015 ජනවාරි 8 මේ රටේ 162ක ජනතාවක් උතුරේ 80%ක් පමණ ඡන්ද දුන්නා. අසාමාන්‍ය ඡන්ද ප්‍රතිශතයක්. අපි හිතුවා ජනාධිපතිවරණයේදී 80%ක් උතුරේ වැටෙනවා නම් මහමැතිවරණයේ දෙමළ නායකයන් ඡන්දෙ ඉල්ලන අපේ සුමන්ත්‍රයන් මන්ත්‍රීතුමා එතුමට දැන් LTTE මන් දන්නේ මොකද්ද මන් දන්නේ ත්‍රස්තවාදී තර්ජනයකුත් එතුමට අවිල්ල තියෙනවා. 8 වෙනිදාට ජනවාරි 8 වෙනිදාට කලින් නම් එතුමල්ල බොහොම නිරුපද්‍රිතව BN සැකෙන්තරව බොහොම මේ නිදහසේ ජීවත් වුණා. නමුත් දැන් එතුමල්ලට මරණ බිය නැවත ඇති වෙන්න පටන් අරන් තිනවා. අපි දන්නේ ආණ්ඩුව කියන LTTE නැවත පැන නැගීමක් කුමක් හෝ වේවා ඒක අතුරු කතාවක්. ගරු මුලසනාරුඩ මන්ත්‍රීතුමනි, මට කියන්න අවශ්‍ය වුණේ ඒ 80%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් එදා දුන්නා. මහා ඡන්දෙවත් 80%ක් ඡන්ද දුන්නේ නැහැ. දෙමළ නායකයන් ඡන්ද ඉල්ලන ඡන්දෙවත් උතුරේ 80%ක් ඡන්ද වැටුනේ නැහැ. එතකොට මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ තමන්ට ඡන්දය දුන් ස්වදේශිකයාගේ අයිතිය ආරක්ෂා කිරීමද? එහෙම නැත්නම් මේ විදේශිකයන්ට පමණක් මේ තියෙන ව්‍යාපෘති වලට මේ ඉඩම් කල්බදු ක්‍රමයට ගැනීමේදී මේ තියෙන බදු ඉවත් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒ කියන්නේ ආයෝජන සඳහා දිරිගැන්වීම කියලා තමයි ආණ්ඩුව කියන්නේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ආයෝජන සඳහා දිරිගැන්වීම කියන මේ වාක්‍ය ඛණ්ඩය 977 ඉඳන් අපි අහනවා. දැන් ඉඩම් සින්නක් කරව ගන්න පුළුවන් කාලෙකුත් මේ රටේ තිබ්බා. 2001-2004 කාලය. ඔය කියන ආයෝජකයෝ මේ සරමයි කැහපටයි උස්සගෙන මේ රටට කඩාගෙන බිඳගෙන ආවේ නැහැ. දැන් ආයෝජකයෝ එනවා නෙවෙයි, කොටස් වෙනද පොලේ මුදල් ආයෝජනය කරපු විදේශ ආයෝජකයෝ මේ රටින් යනවා. මිලියන 5000කට වඩා සල්ලි අරගෙන යනවා. රුපියල අව ප්‍රමාණය වෙන්නේ ඒ හන්දා. විදේශිකයන්ගේ මේ රට ඇතුලේ තිබිච්ච මුදල් අද රටෙන් එළියට ගෙනියනවා. බැඳුම් කරවල කරපු ආයෝජනයන් රටෙන් එළියට ගෙනියනවා. ගරු මූලසනාරූඪ මන්ත්‍රීතුමනි, රුපියල අද ඩොලරයට සාපේක්ෂව මේ වන විට 154 පැනලා ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ඉතාම කෙටි කාලයක් තුළ රුපියල මේ මට්ටමේ කඩා වැටීමකට වැටුනේ ඔය කියන සිහින විදේශ ආයෝජකයෙක් මේ රටට තමුන්නාන්සලට ගේන්න බැරි වෙච්ච හන්දා. දැන් මොකද වෙන්නේ? ආපු ආයෝජකයොත් යනවා. යනකොට තමුන්නාන්සල කියනවා, අපි දැන් ඉඩම් කල්බදුකරණයේදී තියෙන මේ බදු සියල්ල අපි අයින් කරලා විදේශීය ආයෝජකයට දෙනවා අවස්ථාව, එන්න ඇවිල්ලා මිලදී ගන්න අපේ ඉඩම් අරගෙන ඔබේ ව්‍යාපාර පටන් ගන්න. තමුණාංශල කියන්නේ
ඔබතුමා තාම විනාඩි දෙකක් තියෙනවා.
තමුණාංශල කියන්නේ මේ මගින් මේ රටේ ආර්ථිකයේ සෞභාගයක් ඇති වෙනවා කියලා. මේ කතාව නම් බොරු වලින් පුළුවන් නම් දේවාල හදන්න දෙයි හාමුදුරුවනේ. දැන් තමුණාංශල මේ රටේ දේවාල 60 මාරක් හදලා ඉවරයි. මේ වගේ කප්පරක් හීන තමුණාංශල, මවපු හීන, වොක්ස්වැගන් හීන, මොනතරම් හීන මැව්වද? දැන් මේ දවස්වල මවන තව කොච්චර හීන තියෙනවද? අද මේකෙන් වෙන්නේ තමුණාංශල, අද මේ ආණ්ඩුව කියන්නේ 3-4 දෙනෙක් පාලනය කරන ආණ්ඩුවක්. කෑකෝ ගහන්න කීප දෙනෙක් හිටියට 3-4 දෙනෙක් පාලනය කරන ආණ්ඩුවක්. අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ ඇතුළු එතුමාගේ වටේ ඉන්න 3-4 දෙනෙකුගේ පාලනයකට නතු වෙච්ච ආණ්ඩුවක්. ඒ ආණ්ඩුව තමයි අද මේ රටේ සියලු ව්‍යාපාර පිළිබඳ, විදේශ ආයෝජන පිළිබඳ අවසාන තීරණය ගන්නෙ. ඒ අය තමයි හම්බන්තොට අක්කර 15,000 දෙනවද නැද්ද, හම්බන්තොට වරාය විකුණනවද නැද්ද, එහෙම නැත්නම් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණනවද නැද්ද කියන තීරණ අවසාන වශයෙන් ගන්න. ඒ නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මෙහෙම තීරණ
මොකද්ද ඔබතුමා? ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මෙතුමා කෝ මේ ආණ්ඩුව 3-4 දෙනෙකුගෙන් පාලන ආණ්ඩුවක් කියලා.
ඒක
හිටපු ආණ්ඩුව කරුණාකර මගේ වෙලාව දෙන්න. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි මට කියන්න තියෙන්නේ ගරු මූලාසනා මට දැන් ඔබතුමාට තේරුම් ගන්න පුළුවන්නේ මේ ලෝකේ මවපු දෙවියෝ අස්වැයගේ හැටි දන්න හන්ද තමයි ඌට අන් දුන්නේ නැත්තේ. අන් දුන්න නම් කොහොමද තියෙයිද? අන් දුන්න නම් කොහොමද තියෙයිද? ඒ නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මොනා කරන්නද ගොයමට වැටෙන අහසින් වැටෙන ජලය ගොයමට වැටෙන ජලය තනකොළටත් වැටෙනවා ඉතින් තනකොළත් හැදෙනවා අපි මක්කා කරන්නේද ඒක තමයි සබහාදාමේ හැටි ඒක අපි තේරුම් අරන් ඉන්නේ ගරු මන්ත්‍රීතුමනි ඒ නිසා ඉතාම පැහැදිලිව අපි කියනවා මේ රටේ ඉඩම් ඇයි මේ රටේ ස්වදේශික ආයෝජකයාට ව්‍යාපාරිකයාට මේ අවස්ථාව දෙන්නේ නැත්තේ ඇයි මේ රටේ ස්වදේශිකයාට ආයෝජකයාට මේ තැන දෙන්නේ නැත්තේ තමුන්නාන්සලා විදේශිකයාට බදු සහන දෙනවා ඇයි මේ රටේ නැද්ද ආයෝජනය කරන්න නා මිනිස්සු මේ රටේ නැද්ද මේ රටේ ඕනතරම් ව්‍යාපාර කරලා ද ඉදිරියට ආපු මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සු වෙනුවෙන් බදු සහන ප්‍රතිපත්ති නැහැ මහා ජනයාට බදු ගහලා පටවනවා දවසෙන් දවස රීරි මාංශ හූරගෙන කනවා වැට් බද්ද ගහනවා විතරක් නෙවෙයි බදු පිට බදු ගහලා මේ රටේ සාමාන්‍ය මහ ජනතාව අද උහුල ගන්න බැරි ජීවන බරකට ඇදවට්ටලා තියෙනවා එහෙම ඇදවට්ටන ගමන් විදේශික ආයෝජකයනි වරෙල්ලා මේ රටේ ඉඩම් ටික ඩැහැගනින්ලා උඹලාට අපි සියලු බදු වලින් ඉවත් කර උඹලාට අපි රතු පහ වාඩේ එලලා දෙනවා අනුභව කරත්වා ආමෙන් කියලා තමයි තමුන්හන්සල මේ කියන්නේ ඒ නිසා මේ ප්‍රතිපත්තිය පරද්දපු ප්‍රතිපත්තියක් මේ රටේ ජනතාව විසින් පරද්දපු ප්‍රතිපත්තියක් ඒ ප්‍රතිපත්තිය පරාජයට පත් කිරීම අද අත්‍යවශ්‍ය වෙනවා එහෙම නොවුනොත් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි එහෙම නොවුනොත්
රනිල් බණ්ඩාර මන්ත්‍රීතුමා මොකද පොයින්ට් බෝඩ් එකේ
අර සංග්‍රීලාකේ අක්කර 7ක් සින්නක් කර දෙනකොට මුතුමා කොහෙද හිටියේ රාජපක්ෂක ඔඩොක්කුව එතකොට හිටියේ චීනුට 60 20ක් මගේ වෙලාව දෙන්න ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඕක තමයි කියන්න දෙන්නේ සංග්‍රීලා එක විතරයි ඊට පස්සේ වාසුදේව නානාකාර ඇමතුමා අපි අමාත්‍ය මණ්ඩලේ කතා කරලා ජනාධිපතිතුමාම අදහස් පළ කරලා තීරණය කළා මීට පස්සේ සින්නක් කර කිසිඩමක් දෙන්නේ නැහැ කියලා ඒක තමයි එකම සහ අවසාන එක
ඒක
දෙන්නේ නැහැ කියලා එහෙම තීන්දු ගත්තා ඒ අමාත්‍ය මණ්ඩලේ සාකච්ඡා කළා වාද විවාද කළා මේ තමුන්නාන්සලට කටවරින්නත් බෑ මෙහෙන් ඉන්නවා
මලි
අරෙන් ඉන්නවා රනිල් අතන ඉන්නවා සාගල බුදු අම්මේ එහෙන් ඉන්නවා තව කවුද චරිත රත්වත්තේ
ආස්කර
ලිංගම් දෙයි ආමඳුරෝනේ තමුන්නාන්සල මේ දෙයියෝ තුන් හතර දෙනෙකුට වන්දනාමාන කර කර මල් පහන් පුද පූජා පවත්වත්ත අර කෙලවර පේලියට වෙලා අපට කෑ ගැහුවට ඇමතිකම් හම්බෙන්නේ නැහැ
කරුණා කරන්න
ඉගෙන ගන්න අකිල විරාජ් කාර්යවසංගෙන් එන්ජින් එක පස්සට හයි කරගන්න වොක්සගන් එකක් බවට පත් වෙන්න නැතුව කවදාකවත් උප ඇමතිකමක්වත් ලබා ගන්න බෑ ඒ නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි ඉතාම ඕනෑකමින් කියන්න කැමති අපි ඉතාම ඕනෑකමින් කියන්න කැමති වොක්සගන් එකක් වෙන්න නිකම් මේ ටොයට වෙලා හරියන්නේ නැහැ ඔය මයිනර් කෑයි වලට තැනක් නැහැ වොක්සගන් එකක්
වෙන්න වොක්සගන් එකක් ඔබතුමා කරුණා කළ අවසන් කරන්න
ඔව් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඒ නිසා අපි කියනවා මේ රටේ ස්වදේශීය ගීඩම්යිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් මේ පනතට විරුද්ධ විය යුතුයි ඒ සඳහා විරුද්ධත්වයේ පළ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා නැවතත් මම මතක් කරන්න කැමති ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි
අවසන් කරන කවුද
තිසි වෙනවා අර ඉන්නේ
මතක් තිසි මන්න පෙර මන්ත්‍රීතුමා
බොහොම ස්තුතියි
ඔයඩ බෝඩ
ගරු මූලාසනාරූඪ
ඔව් නලින් බණ්ඩාර මන්ත්‍රී මොකද්ද පොයින්ට් බෝඩ් එක
මේ හරි දුන්නොට
මෙතුමා පාස්කර ලිංගම් වගේ හොඳ රජයේ සේවයට වැඩ කරපුවාට වැඩ වැඩිව කතා කරා මේ අපහාස කරපුවා ඉවත් කරන්න කියලා ඔබතුමා ඉල්ලා දෙනවා සභාවට නොගලපෙන දේවල් කිව්වා ඔබතුමා නම් කියලා ඒ හැන්සාඩ් එක ඉවත් කරන්න කියලා ඔබතුමා ඉල්ලා සින්නවා අටපාස් වීරවංශ කියපුවා ව්‍යාග්‍රා වීරවංශ කියපුවා හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න කියලා මං කියනවා
ඕඩර් ප්ලීස් අජිත් බන්නපර මන්තුමා
මට දැන් ඉඳන් ගරු මූලාසන මන්තුමා දැන් ඉඳන් මට වෙලා දෙන්න
මම දෙන්න ඔබතුමාට දැන් ඉඳන් හරි කතා කරන්න
ගරු මූලාසන නිරුඩ මන්ත්‍රීතුමනි ඇත්තම අපේ විමල් වීරවංශ මැතිතුමා විශේෂයෙන් මේ ආණ්ඩුව ගැන මේ පනත ගැන කතා කළා මම හිතන්නේ පනතේ තේරුම දන්නේ නැහැ එදා මේ පනත ක්‍රියාත්මක කරන තුල ඔබතුමාලට මේ පනත තිබ්බා මේ විදිහෙන් පනත තියෙද්දි තමයි ඔය ශංග්‍රිල්ලා වලට ඉඩම් දුන්නේ පෝට් සිටි වලට අක්කර 600 ගණන් දුන්නේ මේ පනත් තියාගෙන මේ පනතේ තිබ්බා පාර්ලිමේන්තුව දැනුවත් කරන්න ඕනේ මෙහෙම ඉඩම් දෙනවට කියලා නමුත් ඒවත් දැනුවත් නොකර තමයි මේ ඉඩම් ලබා දුන්නේ ඒ විතරක් නෙමෙයි එදා දේ මුල අමතක වෙලා තමයි අද කතා කරන්නේ විශේෂයෙන්ම ගරු මූලාසන නිරුඩ මන්ත්‍රීතුමනි 2015 ජනවාරි 8 මේ රට බලයට ගන්නකොට අපිට තිබිච්ච ලොකුම අභියෝගය තමයි මේ රට මේ ණය උගුලෙන් බේරගන්න එක. අපි මුළු ලෝකෙටම ණය වෙලා තවදුරටත් ණය ගන්න බැරුව ඉඩම් සින්නක් කර දීලා ණය ගන්න තත්ත්වෙට ඉඩම් විකුණන තත්ත්වෙට මේ රට වැටලා තිබ්බා. අවුරුදු 12ක් පාලනය කරන්න තිබී රට අවුරුදු 10කින් දාලා තමුන්ගේ ජනාධිපතිතුමා පාලනය කරපු නියෝජනය කරපු දිස්ත්‍රික්කේ පැත්තකට විසි කරලා වෙන දිස්ත්‍රික්කවල ඡන්ද දීලා නැති තත්ත්වයකට රටේ රාජ්‍ය පාලනය කඩාගෙන වැටලා තිබ්බා. එහෙම තිබිච්ච රටක් තමයි අපි අරගෙන නිර්මාණය කළේ. හැබැයි අපි මේක නොදැන ගත්තා නෙමෙයි. අපි දන්නා මේක දිගපල්ල කොච්චරද ණයවල කියලා. ගැඹුර කොච්චරද කියලා දන්නවා. අපි දන්නා මේකේ අවිනිශ්චිත ප්‍රමාණයකුත් තියෙනවා කියලා අපි දන්නවා. ඒ හින්දා තමයි ජනවාරි අඩිය අපි බලයට පත් කරනකොට අපි කතා කරනකොට කිව්වේ අපි මේ ප්‍රශ්නේ විසඳන්න නම් අපිට බලය දෙනවා නම් සර්ව පාක්ෂික කැබිනට් එකක් සමන්විත ආණ්ඩුවක් අපිට ගන්න ඕනි. ඒ සඳහාත් අනුමැතිය දෙන්න ඕනි කියලා මේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ආණ්ඩු පක්ෂය විපක්ෂය එක්කවචි රජයක් හදන්න තමයි අපිට ඡන්ද දෙන්න ඕනි කියලා අපි ජනතාවගෙන් ඉල්ලුවා. ජනතාව ඒක අනුමත කළා. නැත්නම් අපිට කියන්න තිබා අපි අපේ ආණ්ඩුවක් හදනවා කියලා. අපි කිව්වේ නෑ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් හදනවා කියලා. අපි ජනතාවට කිව්වේ මේ ප්‍රශ්න බැරෑරුම් මේක නිර්මාණය කරගන්න නම් පක්ෂවලට බෙදිලා වෙන්වෙන් වෙලා එන කොටා ගන්න කාලය ඉවත් කරලා රට ගැන හිතලා ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා රට පාලනය කරන ක්‍රමයක් නිර්මාණය කළොත් තමයි අපිට මේ ප්‍රශ්න විසඳන්න ඕනේ. දෙන්න අපිට අනුමැතිය, දෙන්න අපිට ඡන්දය. එහෙම රටක් නිර්මාණය කරන්න ඉතිහාසයේ පළමු වරට ඒකාබද්ධ ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙච්චි පාලනය කරන රටක් හදන්න අපිට බලය දෙන්න කියලා ඉල්ලුවේ. අපි ඒකේ දිගපල්ල දැනගෙන ඒ හින්දා මම විශේෂයෙන් කියනවා කවුරු දියුණුවයි කිව්වත් කවුරු එදා සංවර්ධනය කළා කිව්වත් රාජ්‍ය ආදායම වසරින් වසර කඩා වැටිච්ච රටක් මේක තිබ්බේ. ලෝක අනිත් රටවල් එක දිහා බැලුවාම සංඛ්‍යාලේඛන අරගෙන බැලුවාම ගරු විමල් වීරවංශ මැතිතුමාට කියනවා අපි මේ කෑ ගැහුවට මේව කෑ කටින් දිරන්න බෑ. සංඛ්‍යාලේඛන අරන් බලන්න 2000 දලදේශීය නිෂ්පාදනයෙන් කොහොමද අපේ රාජ්‍ය අනුපාතයේ තිබ්බේ රාජ්‍ය ආදායම කියලා. රටේ රාජ්‍ය ආදායම කඩා වැටිද්දි කරපු සංවර්ධනේ ණය ආරං කරපු සංවර්ධනයක්. මාලදිවයිනේ 2004 තිබ්බේ රාජ්‍ය ආදායමේ දලදේශීය නිෂ්පාදනයෙන් රාජ්‍ය ආදායම 25% ප්‍රතිශතයක් තිබිච්ච එක 2013 වෙනකොට 33 දක්වා වැඩි වෙලා තියෙනවා. මැලේසියාවේ 25% තිබ්බ දලදේශීය නිෂ්පාදනයෙන් රාජ්‍ය ආදායම අනුපාතය ඒක 2013 වෙනකොට 25-25 එහෙම තිබ්බා. තායිලන්තයේ තිබ්බ 22යි 2014දී ඒක 24 දක්වා 2013දී වැඩි වුණා. මියන්මාරයේ තිබ්බ දලදේශීය නිෂ්පාදනයෙන් රාජ්‍ය ආදායම 2014දී 10යි ඒක 2013දී 22 දක්වා වැඩි වුණා. නේපාලයේ බැලුවත් නේපාලයේ බැලුවා 13 එක 19 දක්වා මේ අවුරුදු 10 තුළ වැඩි කරගන්න පුළුවන් වුණා. නමුත් කවුරු මොනක්වත් කොහොමද වුණාක්වත් මොන ආශ්චර්යමත් රටක් කිව්වත් ශ්‍රී ලංකාව 2004 තිබ්බේ රාජ්‍ය ආදායමෙන් දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතය 15%යි ඒක 13 දක්වා 2013දී අවුරුදු 10 තුළ කඩාගෙන වැටුණා. එහෙනම් රාජ්‍ය ආදායම රටේ කඩාගෙන වැටිද්දි රජයේ වියදම් කර කර සංවර්ධනය කරද්දී ඒ ණය අරගෙන මිසක් රාජ්‍ය ආදායම තුල නෙමෙයි කියන එක බැහැවීම මේ රටේ ජනතාවටත් අපිටත් සංඛ්‍යාලයකින් තේරෙනවා. ඒකේ දුක අපි විඳිනවා. අන්නේ දුක නැති කරගන්න දීර පොරොන්දු ජනතාවගේ දුක මුදවන්න දීපු පොරොන්දු තුල තමයි අපි බලයට ආවේ. ඒ හින්දා අපිට වගකීමක් තියෙනවා. ගරු මූලාශ්‍රය නුඹ මන්ත්‍රීතුමනි මේ රට කොහොමද රාජ්‍ය ආදායම වැඩියෙන් ලැබෙන රටක් කරන්නේ? හැබැයි ගිය ආණ්ඩුව කළා වගේ ගිය කාලේ කළා වගේ රාජ්‍ය ආදායම වැඩි කරන්න දුප්පතුන්ගෙන් එකතුර බද්ද වැඩි කළා නෙමේ. වක්‍ර බද්ද වැඩි කරන්නේ නැතුව ධනවතුන්ගෙන් එකතු කරන උපේනකොට තියෙන බද්ද වැඩි කරමින් මේ රට රාජ්‍ය ආදායම වැඩි කරගන්නේ කොහොමද කියන අභියෝගය අපිට තියෙනවා. එහෙමනම් ණය ගන්න ණය ආරං කරපු ව්‍යාපාර අසාර්ථකයි. කිසිම මේ බහුවිය කාලේ ණය ආරගෙන කරපු කිසිම ව්‍යාපෘතියකින් ඒ ණය ගෙවීමට හැකි ආදායමක් ලැබුණේ නැහැ. තවත් ඒක අහිංසක දුප්පත් ජනතාවගේ කරපිනට වැටුණ මිසක් වෙන දෙයක් වුණේ නැහැ. අද අපි ඒවල පව් ගෙවන්න වෙලා තියෙනත් වර්තමාන ආණ්ඩුවට දැන් හම්බන්තොට වරාය හැදුවා. කර්මාන්ත ශාලා නැහැ. දොඹකර නැහැ. එහෙම හදපු එකට අපි මේ කර්මාශාලා හදන්න ඉඩම් ලබා දෙනකොට මේ හදපු මේ 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 කරපු අපරාධ හදන්න ගියාම තමයි අපිට තියෙන ප්‍රශ්නේ. අද සයිටම් එක අරගෙන කෑ ගහනවා. අද සයිටම් එක අරගෙන කෑ ගහනවා. සයිටම් එක හැදුවේ කවුද? ඔය කට්ටිය හිටපු ආණ්ඩුව. අපිට වෙලා තියෙන්නේ මේ සයිටම් එකට කියන අහිංසක දුප්පත් දරුවන් ජනතාවගේ ජනතාව දරුවන් අරගෙන ඒ අයව ඒ මුදල්වලට ලාභය ලබා දෙන ප්‍රතිලාභය ලබා දෙන්නේ කොහොමද කියන ඒ එදා කරපු පව අද අපිට ගෙවන්න වෙලා තියෙන්නේ. එකයි එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සයිටම් එකට ශිෂ්‍යත්ව දුන්නා. ඒ හතරක් ගත්ත ළමයි රටේ තියෙන ලංකාවේ පාසල තෝරලා මෙඩිකල් කොලෙජ් යන්න බැරි වුණා කියලා අල්ලියා ගහ මන්දිරේට කැඳවලා ශිෂ්‍යත්ව දුන්නා. උපාධිය ගන්න මෙන්න මං සල්ලි දෙනවා සයිටම් එකට ගිහිලා කියලා කියපු එක අද කියනවා සයිටම් එක අපරාධයක් කියලා ඒගොල්ලෝ කතා කරනවා. සයිටම් එක හරි වැරදි වෙන්න පුළුවන්. නමුත් මේක ඉගෙන ගන්න මේ දරුව වෙනුවෙන් තමයි අපි කතා කරන්නේ. ඒ දරුවන්ට සාධාරණ ඉෂ්ට වෙන්න ඕනේ. රටේ සමස්ත අද
අධ්‍යාපනය කර දරුවන්ට සයිටම් වේවා විනායතනයක වේවා විශ්වවිද්‍යාලයක වේවා ඒයට සාධාරණ ඉෂ්ට කිරීමේ අරංගලයට අපිට එකතු වෙන්න තියෙනවා.
විනාඩි දෙකයි ඔබතුමාට තව
තියෙනවා. ගරු මූලාසන නිරුඩ ගරු මන්ත්‍රීතුමනි, මම හිතනවා අපේ රටේ මේ ආයෝජන වලට තියෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේවා නිවැරදි කරන්න නම් අපිට ගොඩක් පියවරවල් ගන්න තියෙනවා. විශේෂයෙන්ම ඍජුබදු අනුපාතය අඩු කරන්න වෙලා තියෙනවා අපිට. අපේ රටේ ඍජුබදු අනුපාතය අද සුවිශේෂ විදිහට අඩු කරලා තියෙනවා අපි. වෙනත් රටවල් එක්ක බැලුවොත් අපි බැලුවොත් ඍජුබදු අනුපාතයෙන් ඕස්ට්‍රේලියාව බැලුවොත් 25යි, චීනය බැලුවොත් 25යි, ඉන්දියාව බැලුවොත් 33යි. නමුත් ලංකාව අපි 128 දක්වා දැන් පල්ලෙ හැඩගෙනක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, සිංගප්පූරුවේ තාම තියෙන ඍජුබදු අනුපාතය 117යි. අසංස්ථාවලට ආයතනවලට නමුත් අපි ඒ සඳහා කටයුතු කරගෙන යනවා. ඒ විතරක් නෙමෙයි, අපි දන්නවා එදා හෝටල්වල ආයෝජනය ආවා, මේ රට හෝටල් ගෙනාවා, හෝටල් ආවා. නමුත් අපිට අවශ්‍ය දේ අහිංසක මිනිසුන්ට ගෙයක් හදාගන්න බැරි වුණා හෝටල් හැදුවා මිසක්. අපි ඒ නිසා බදු අනුපාත වෙනස් කරලා නිවාස හදන අයට බදු අනුපාතය අඩු කරලා විදේශ ආයෝජකයන් ගෙනල්ලා මේ රටේ මිනිසුන්ට නිවාස හදන්න කියනවා. ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමාගෙන් අපි අහනවා, ඔබතුමා කොච්චර කතා කරත් විදේශ ආයෝජන ගැන කතා කරත් හෝටල් හැදුවා මිසක් නිවාස ඇමතිවරයා වශයෙන් එක නිවාසයක් හැදුවද, එක නිවාස සංකීර්ණයක් නිර්මාණය කළාද, එක උදාගමක් හැදුවද? නමුත් මේ රටේ හෝටල් හැදුවා මිසක් වෙන දෙයක් කළේ නැහැ නේද? කැසිනෝ ව්‍යාපාර කරන හෝටල් හැදුවා, සූදුව තියෙන ව්‍යාපාර හැදුවා, ගණිකා වෘත්තිය තියෙන හෝටල් නිර්මාණය කළා මිසක් දුප්පත් මිනිහෙකුට ගෙයක් හදලා දුන්නද කියලා අපි විශේෂයෙන් ප්‍රශ්න කරනවා. ගරු මූලාසනේ රුඩ මන්ත්‍රීතුමනි, ඒ වගේම අපිට අභියෝගයක් තියෙනවා මේ බදු ක්‍රමය. මේ බදු ක්‍රමය ඉතාමත්ම සංකීර්ණයි. 2014 2006 අංක 10 වෙනි බදු ක්‍රමය යටත් තමයි අපි බ්‍රිටිෂ් ස්ටෑන්ඩර්ඩ් වලට තියෙන බදු ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නේ. ඒක ඉතාම සංකීර්ණයි, ඒක සරල කරන්න ඕනේ. අපි මේ හැම අයවැයේදීම බදු අය කරන විදිහ අපි ජනතාවට කියලා දෙනවා. මෙතෙක් කල් ඒව කියලා දුන්නේ නැහැ. දෙන සහනය විතරයි ජනතාවට කිව්වේ, බදු අය කරන විදිහ කිව්වේ නැහැ. කොහොමද මේ සහන දෙන්න සල්ලි හොයන්නේ කියලා කිව්වේ නැහැ. හරියට මුදල් ඇමතිවරයා සාක්කුවෙන් අරන් සල්ලි දෙන විදිහ තමයි මේ සහන පෙන්වුවේ. නමුත් අපි මේ ඇත්ත කියන්න ගිහිල්ලා අද ජනතාව දන්නවා තමුන්ට වෙන දේ මොකද්ද කියන එක දන්න හින්දා ඒ අය කෑ ගහන්න පටන් ගත්තා. නමුත් ඒ උද්ඝෝෂණ වර්ධන ඉතිහාසයේදී හැබලම එදත් උනා, එදත් ඒ සිද්ධිය සිද්ධ වුණා. නමුත් අද වෙනස වෙලා තියෙන්නේ මේ සිද්ධිය ජනතාව දැනුවත් වීම, තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට දීම නිසා ඔවුන් අද ඔවුන්ට සිදුවෙන්නේ මොකද්ද කියලා දැනගන්න පුළුවන්කම හදලා තියෙනවා. ඒ හින්දා මම විශේෂයෙන්ම කියනවා, ඊළඟට අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ ඉඩම් මේ නීති රීතිවල තියෙන අනවශ්‍ය බාධක අයින් කරන්න ඕනේ. මොකද ණය අරගෙන සංවර්ධනය කළා කියලා පහුගිය කාලේ වැඩේ උනේ නැහැ. යුද්ධය ඉවරුණා කියලා ආයෝජක ලංකාවට ආවේ නැහැ. හෝටල් ගහන්න ආව මිසක් ආයෝජකයෝ ආවේ නැහැ ලංකාවට. එහෙමනම් ආයෝජකයන්ට ලංකාවට එන්න ණය ගන්න ක්‍රමය අපි නැති කරනවා. එන්න ආයෝජනය කරන්න, ලාභ පාඩු අපි බෙදාගමු. නමුත් අපි පාඩු විතරක් විඳින්න ලෑස්ති නැහැ. ඒ හින්දා ඒ ක්‍රමේ නැති කරන්න අපි අනවශ්‍ය බාධක මේ රටේ අයින් කරන්න ඕනේ. ඒ හින්දා තමයි අපි ඉඩම් විකුණන්න නීතිය මේක සම්මත කරන්නේ. අද මේ සම්මත කරන්නේ ඉඩම් විකිණීම නෙමේ, අවුරුදු 99කට බදු දීමේදී 115ක් ගන්න බද්ද, 115ක් ගන්න බද්ද නැති කරලා බද්ද දීම, ටැක්ස් එක නැති කරලා ඒ බද්ධ දීම ක්‍රියාත්මක කිරීම සඳහා තමයි මේ කරන්නේ.
අවසාන
කරන්නේ. නමුත් මේ අය පෙන්වන්නේ හරියට ඉඩ විකුණන්න යනවා වගේ. ඉඩම් විකුණුවේ අපි නෙමේ, අපි රජයේ ඇවිල්ලා කිසිම ඉඩමක් විදේශිකයන්ට සතු කළේ නැහැ. පහුගිය රජය චීන ආයතනවලට සතු කර පෝර්ට් සිටි ව්‍යාපෘතිය අපි ලංකාවේ ජනතාවගේ අයිතියට 99 අවුරුදු බදු ක්‍රමයට හැදුවා මිසක් අපි ඉඩම් දීලා නැහැ.
අවසාන කරගෙන
මම විශේෂයෙන් කියනවා, මේ ක්‍රමය තුලින් ආයෝජනය ගලාගෙන යයි 115 බද්ද අපි නැති කරලා ආජ ආකර්ෂණීය රටක්, ආජකණ්ඩ ආකර්ෂණීය රටක්. ඉදා තිබ්බේ ණය දෙන්නන්ට, ණය පොලිකාරයන්ට ආකර්ෂණීය රටක් හදපු රට ආයෝජකයන්ට ආකර්ෂණීය රටක් විදිහට නිර්මාණය කරන්න අවශ්‍ය නීති රීති ගෙනල්ලා මේ රට බලගත් ශ්‍රී ලංකාවක් මේ රාජ්‍යයක් කිරීමේ වගකීම අරගෙන එදා ජනවාරියට විප්ලවයට තුඩු දුන්න අයගේ අවශ්‍යතාවයන් උපේක්ෂාවන් ටිකෙන් ටික කෙමෙන් කෙමෙන් අපි ඉටු කරමින් යනවා
කියන
මන් නිහඬ වෙනවා.
ඔනරබල් ඩග්ලස් දේවානන්ද, you have 7 minutes.
Okay, thank you. Nandri sabhayilukku thalamadangindavargalai indra inda kaani thirutha satta moolam enadu karuthukalai solla mudal emadu naattil thesiya nallinakkathe velappadutha ulladaga kattiyalappada vendumanal varumanave adarkena alvalagangalai amaithu adhigarigalai niyamithu nidhi odukkeedugalai metkondu பிரச்சாரங்களை மாத்திரம் முன்னெடுத்து வருவதாலும், ஆளுக்கு ஒரு தேசிய நிலநடுக்கம் குறித்து கதைத்து கொண்டிருப்பதாலும், இந்த நாட்டில் இனங்களுக்கிடையே தேசிய நல்லிணக்கம் என்பது உணர்வுபூர்வமாக உருவாக்கம் பெறக்கூடிய சாத்திய கூறுகள் இல்லை என்பதையே நான் மீண்டும் மீண்டும் இந்த சபையில் தெரிவித்து வருகின்றேன். தேசிய நல்லிணக்கம் தொடர்பில் மிகவும் இக்கட்டான தேசிய நல்லிணக்கத்துக்கு பலத்த எதிர்ப்புகளை கொண்டிருந்த ஒரு சூழலில் அதனை ஒரு கொள்கையாக நமது நாட்டில் குறிப்பாக வடக்கு கிழக்கு மாகாணங்களில் துணிந்து முன்னெடுத்தவர்கள் என்ற வகையில் எமக்கு இருக்கின்ற அனுபவங்களை கொண்டே இதை நான் கூறி வருகின்றேன். எனவே எமது மக்களது காணி நிலங்களை விடுவிப்பதிலும் கூட தேசிய நல்லிணக்கத்துக்கான வித்து உள்ளாக்கப்பட்டிருக்கின்றது என்பதை தேசிய நல்லிணக்கம் தொடர்பில் முயற்சிக்கின்ற அனைத்து தரப்பினரும் உணர முன்வர வேண்டும். எனவே படையினர் வசமுள்ள எமது மக்களின் காணி நிலங்கள் கட்டிடங்கள் என்பன எமது மக்களிடம் மீள ஒப்படைக்கப்பட வேண்டும் என்பதை மீண்டும் மீண்டும் இங்கு வலியுறுத்தி கூற விரும்புகின்றேன். இன்று முல்லைத்தீவு மாவட்டத்திலே கோப்பாப்பிளவு மக்கள் தங்களது சொந்த காணி நிலங்களை விடுவிக்க கோரி 9வது நாளாகவும் போராட்டத்தில் ஈடுபட்டு வருகின்றனர். வலிகாமம் வடக்கிலே இன்னும் விடுவிக்கப்படாத காணிகளில் நிறையவே இருக்கின்றன. எமது மக்கள் இந்த காணிகளை விடுவிக்குமாறு கோரி வீம்புக்காகவோ அன்றி அரசியல் காரணங்களுக்காகவோ போராட்டங்களை நடத்தவில்லை. எமது மக்களது இந்த அடிப்படை பிரச்சனையை வைத்து தொடர்ந்தும் அரசியல் பிழைப்பு நடத்தி கொண்டிருப்பவர்கள் அரசியல் ரீதியான போதிய அதிகாரங்களை கொண்டிருக்கின்ற இன்றைய நிலையிலும் அந்த காணி நிலங்களை விடுவித்து எமது மக்களுக்கு வழங்குவதற்கு முன்வருவதாக இல்லை. எமது மக்களது வாழ்வாதாரங்கள் அந்த காணிகளில் தேங்கி கிடக்கின்ற வளம் மிக்க செழிப்பான விவசாய மற்றும் கடற்தொழில் சார் காணிகள் அங்கே மடக்கியும் முடக்கியும் மிகுந்த பயன்களை விட குறுகிய பயன்களுக்காகவும் விடுவிக்கப்படாமல் உள்ளன. அந்த வகையில் கோப்பப்பிளவு மற்றும் பிளவு குடியிருப்பு பகுதியில் சுமார் 209 குடும்பங்களது சுமார் 625 ஏக்கர் காணி நிலங்களை விடுவிக்க கோரிய இம்மக்கள் தங்களது போராட்டத்தினை முன்னெடுத்து வருகின்றனர். தேசிய பாதுகாப்பு என்பது அவசியமாகும். அதற்கு வடக்கு கிழக்கு மாகாணங்களில் பொருளாதார முக்கியத்துவமற்ற வேறு அரசகாணி நிலங்கள் நிறையவே உள்ளன. அவற்றை இனங்கண்டு பாதுகாப்பு படையினருக்கான மாற்று ஏற்பாடுகளை கொண்டு வர அரசு அவசர நடவடிக்கைகளை முன்னெடுக்க வேண்டும். எனவே இந்த விடயத்தை இனவாதமாகவோ குறுகிய அரசியல் லாபமாகவோ கருதாமல் குறைந்தபட்சம் மனிதாயமான உணர்வுடன் அவதானத்தை செலுத்தி எமது மக்களின் காணிகளை விடுவிக்க துரித நடவடிக்கை எடுக்க வேண்டும் என்பதை வலியுறுத்த விரும்புகின்றேன். மேலும் வடக்கு மாகாணத்தை பொறுத்தவரையில் ஒரு சில பக்தர்களால் கோயில்களுக்கென எழுதி கொடுக்கப்பட்ட காணிகள் பெருமளவில் காணப்படும் நிலையில் வடக்கில் மக்களது காணியற்ற பிரச்சினைக்கு ஒரு தீர்வாக அந்த காணிகளை பெற்றுக் கொடுப்பதற்கும் அதற்குரிய பெருமானத்தை குறிப்பிட்ட கோயில்களுக்கு வருமானம் என்ற ரீதியில் வழங்குவதற்கும் அக்காணிகளில் அரசு அல்லது அரசு சார்பற்ற நிறுவனங்களின் உதவிகளை கொண்ட வீடமைப்பு திட்டங்களை அமைப்பதற்கு ஏதுவாக அக்காணிகளுக்கு சட்ட ரீதியான உறுதி அல்லது அனுமதி பத்திரங்களை வழங்குவதற்கும் ஒரு விசேட ஏற்பாடு வழங்குமாறும் அரசகாணி அளிப்புகளின் உரித்தை இரத்த உறவினர்களுக்கு கைமாற்றம் செய்கின்ற பொழுது பால் சமத்துவத்தையும் பேணும் வகையில் சீர்திருத்தங்களை கொண்டு வருமாறும் கேட்டுக்கொள்கின்றேன். அடுத்து இந்த மதுவரி சட்டத்தின் மீதான அறிவித்தல் குறித்த கருத்துக்களை நான் இங்கு அதனுடைய கருத்துக்களை நேரத்தை கருதி கொண்டு எமது நாட்டை பொறுத்தவரையில் 12 பௌர்ணமிகள் தினங்களிலும் வெசாக் பௌர்ணமி தினத்துக்கும் மறுதினம் என 13 நாட்களிலும் தேசிய சுதந்திர தினம் உலக மது ஒழிப்பு
தினம்
தமிழ் சிங்கள புத்தாண்டு தினத்திற்கு முந்தைய தினம் தமிழ் சிங்கள புத்தாண்டு தினம் இதுல் பிதர் ரம்லான் பிறநாள் தினம் நத்தார் தினம் ஆகிய 6 நாட்களிலும் வருடத்தில் 19 நாட்கள் மதுபான நிலையங்கள் மூடப்படுகின்றன. அதே நேரம் இந்து மக்களின் மிக முக்கிய மத அனுஷ்டான தினங்களாகிய மகாசிவராத்திரி தினத்திலும் தைப்பொங்கல் தீபாவளி போன்ற திருநாட்களிலும் அதே போன்று சகோதர முஸ்லீம் மக்களால் மிகவும் புனிதமான தினமாக கொண்டாடப்படுகின்ற முகமது நபிகளார் பிறந்த தினமான மிலாதுன் நபி தினத்திலும் ஈதுல் அல்ஹா ஹஜ் பிறநாள் தினத்திலும் மேற்படி மதுபான சாலைகள் மூடப்படுவதில்லை. எனவே இந்து மற்றும் இஸ்லாமிய மதங்களை மேலும் கௌரவிக்கும் வகையிலும் அந்த மக்களின் உணர்வுகளை மதிக்கின்ற வகையிலும் அதே நேரம் மதுபான பாவனை மேலும் ஓரளவுக்கேனும் கட்டுப்படுத்துகின்ற வகையிலும் மேற்படி நாட்களிலும் மதுபான சாலைகளை நாடளாவிய ரீதியில் மூடுவதற்கு கொள்கை ரீதியில் நடவடிக்கை எடுக்குமாறும் கேட்டுக்கொள்கின்றேன். அடுத்தது, காணிகள் தொடர்பில் இங்கு எனது கருத்துக்களை முன்வைக்கின்ற நிலையில், குறிப்பாக வடக்கு கிழக்கு மாகாணங்களில் கடந்த கால யுத்தம் காரணமாக பாதிக்கப்பட்ட இடம்பெயர்ந்து மீண்டும் தங்களது காணிகளை மீள பெற்றுக்கொள்வதிலும் உரித்தை பெற்றுக்கொள்வதிலும் ஏற்படுகின்ற காணிப்பிணக்குகள் அதிகமாக காணப்படுகின்ற நிலையில், இதற்கு துரித ஏற்பாடாக பகுதிகளில் காணி கச்சேரிகளை நடத்த வேண்டுமென்ற கோரிக்கையை நான் தொடர்ந்து முன்வைத்து வருகின்றேன். அந்த வகையில் பொதுமக்களுக்கு சொந்தமான காணி நிலங்களை பாதுகாப்பு தரப்பினர் பயன்படுத்துதல், மக்களது ஆதனங்களை இனங்கண்டு கொள்ள முடியாமை, உரிய ஆவணங்கள் அல்லது பதிவேடுகள் அழிந்து போயுள்ளமை, அந்த ஆதனங்களில் வேறு ஆட்கள் குடியிருக்கின்றமை, விவசாய நிலங்களில் பிறர் பயிர் செய்யினை மேற்கொள்கின்றமை போன்ற பல்வேறு பிரச்சனைகளுக்கு நமது மக்கள் முகங்கொடுத்து வருகின்றனர். அதே நேரம் கடந்த கால அரசியல் சூழ்நிலைகள், அச்சுறுத்தலான பின்னணிகள், நிச்சயமற்ற எதிர்பார்ப்புகள் போன்ற பல்வேறு காரணங்களால் காணிகள், கட்டடங்கள் என்பன மாற்று நபர்களுக்கு குறைந்த விலையில் விற்பனை செய்யப்பட்டுள்ளமை அல்லது அச்சுறுத்தல் மேற்கொள்ளப்பட்டு கைமாற்றம் செய்துள்ள சந்தர்ப்பங்கள் என்பன தொடர்பில் பாதிக்கப்பட்ட தரப்பினர் நீதிமன்றத்தில் தங்களது உடமையுறுத்து குறித்து மீள நிலைநிறுத்துவதற்கும், யுத்தம் தவிர்ந்த ஏனைய இயற்கை நிறுத்தங்களை மற்றும் அரசியல் குழப்ப
நிலைமைகள்
காரணமாக இடம்பெயர்ந்து மக்களின் காணிகளை அடாத்தாக பிடித்து கொண்டிருப்போருக்கும் எதிராக தமது உரிமைகளை மீள் நிலைநிறுத்துவதற்கும் இயலாதுடையவர்களாக இருக்கின்றனர். இயலச் செய்வது தொடர்பில் விசேட சட்ட ஏற்பாடுகள் வகுக்க வேண்டிய தேவை குறித்து இங்கு வலியுறுத்த விரும்புகின்றேன். நன்றி.
தேங்க்யூ. கரு நளின் பண்டார் ஜெயமஹா மேத்திதுமா, புதுமாரி வினாடி ஹத்தாய்.
கரு முரளாசனோட மந்திரிதுமணி, மம ஸ்து அந்தனோட காலையில் பாத்தியம் சம்பந்தம் விசேஷம் இடம் எவகேம விசேஷ எழுது பாண்டு எவகேம் ரேகு ஆஜ்ஞா பண்டத்தை அட்டத்தை வச்சன கிப்பியாக கதாகரன் லபியமான சத்துக்கணும். விசேஷம் சுராபது ஆஜ்ஞா பண்டத்தை அட்டத்தை கதாகர அத்தியாபிட்ட நம்ம தக்கினோ மீ சுராபது ஆதாயம் கன வச்சன கிப்பியாக கதாகரன் விசேஷம் தெதாஸ் தாஹத்திர ருபியால் பில்லியன் ஹத்தலி ஹெட்டஹத்தராக்கித்தர தமாய் சுராபது ஆதாயம் அப்படி உபயோகன தீன் හැබැයි 2015 රුපියල් බිලියන 105කටත් 2016 ආසන්න වශයෙන් රුපියල් බිලියන 140කට ආසන්න ප්‍රමාණයකටත් මේ සුබාර සුරාබදු ආදායම් වැඩි කරගෙන තියෙනවා. ඉතින් අපි ඇයි මේ මෙහෙම කොහොමද මේ විශාල ප්‍රමාණයකින් මේ කෙටි කාලයකින් සුරාබදු ආදායම් වැඩි වුණේ කියන එක හොයලා බලන්න ඕන. මොකද අපි දන්නවා පසුගිය කාලේ දැන් මේ සමහරු මහා වීරෝගේ කතා කරාට ඉස්සර වෙච්ච දේවල් මතක නැහැ. අර සුරාබදු දෙපාර්තමේන්තුවේ අය අස්පහ වහගෙන ඉද්දි අපිට මතකයි එතනෝල් කන්ටේනර් පිටින් හොරපාරෙන් ඇවිල්ලා ගිය විදිය. ඒවා ඒ විදිහට වෙලා තමයි සුරාබදු ආදායම අපේ රටේ විශාල ප්‍රමාණයකින් අඩුවෙන් තිබුණේ. හැබැයි මේ සියලුම දොරටු වහන්න පුළුවන් වුණා අපේ මුදල් ඇමතුමාතුළු මේ ආණ්ඩුවට. ඒ වහලා තමයි අපි සුරාබදු ආදායම බිලියන් 105 දක්වා වැඩි කරගත්තේ. ඒ වගේම මේ අවුරුදු 140කට ආසන්න ප්‍රමාණයකින් වැඩි කරන්න පුළුවන් උනේ සුරාබදු ආදායම මේ විදිහට වැඩි වුණ නිසා. ඒ නිසා මුදල් අමාත්‍යතුමාට මේ ආණ්ඩුවට ස්තුතිවන්ත වෙන්න ඕන. මේ අවුරුදු ගාණක් බදු මුදල් එක එක හෙන්චයියන්ගේ එක එක පහුගිය කාලේ රාජපක්ෂ ආණ්ඩුවේ මැති අමතුරුන්ගේ සාක්කුවට ගිය සුරාබදු මුදල් ජනතාවට අත්පත් කර දීමට කටයුතු කිරීම සම්බන්ධව. ඒතර මේ ඉඩම් ගැන කතා කරද්දී මේ ඉඩම් සන්තකේ පැවරීම මේ ගිනාලා තින්නේ මොනවාටද? මේ ආයෝජන දිරිමත් කරන්න. හැබැයි අපිට දැන් මෙහෙම කතා කරන සංග්‍රීලායකට අක්කර 7ක් සින්නක්කරව දෙද්දි, චීනෙට අක්කර හෙක්ටයාර 20ක් සින්නක්කරව දෙද්දි
පොයින්ට් අවාඩ් ගරු වාසුදිනාන කර්මතුමා
කියන්නේ නැතුව කතා කරන්න.
ආ ඒක අවසන් ඒක ඉවත් කරන්න පුළුවන්.
යාළුවෝ සින්නක්කරව දෙද්දි මේගොල්ලෝ රාජපක්ෂ ආණ්ඩුවේ බොහොම කීකරු බලල් පැටව පූස් පැටව විදියට තමයි අර කැබිනට් එක ඇස්සේ රිංගගෙන හිටියේ. එහෙම අය තමයි දැන් මේ මහා වීරයෝ විදියට කතා කරන්නේ. ඉතින් ඒ නිසා අපි ආයෝජන දිරිමත් කරන්න අවශ්‍ය රීති නීති රීති ගේනවා මිසක් මේ රට කාටවත් ලියලා දෙන්න රීති රීති ගේන්නේ නැහැ. ඒ නිසා සමහරු හිතන් ඉන්නවා මේ තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න තමන්ගේ හෙට අනිද්දා අච්චු වෙන නඩු නවත්ත ගන්න ඉක්මනට ආණ්ඩුවක් ගේන්න. හැබැයි ඒවා හීනෙන් තමයි දැන් දවස් 21 14 දිගටම දිගටම රිමන්ඩ් එකේ ඉන්න අයට සිද්ධ වෙනවා ඒ රිමන්ඩ් ජීවිතයට පුරුදු වෙන්න. දැන් අපි දන්නවා
බන්ධනාගාර ඇතුලේ ඉද්දී බොහොම සීමා සහිත ජීවිත තමයි ගත කරන්න වෙන්නේ. එතකොට බන්ධනාගාරවල වෙද්දී එක එක පුරුදු වලට පුරුදු වෙන්න තියෙනවා. ඔක ඉන්න අවුරුදු ගාණක් හිරේ ඉන්න අය. ඉතින් ඒ අය අලුතෙන් හිරකාරයෙක් ආපුවම ඒ අය නොඑක් නොඑක් විෂමාචාර වලට පොළඹව ගන්නවා. ඒ විෂමාචාර වලට ලක් වුණු අය තමයි ඇවිල්ලා මේ සභාව ඇතුළටත් මේ වැරදි කතා කියන්නේ. නොඑක් ජුගුප්සාජනක කතා කියලා තමන්ගේ හෙළුව වහගන්න කටයුතු කරන්නේ මේ බන්ධනාගාර ඇතුලේ ඒ අර අවුරුදු ගානක් හිරේ ඉන්න අයගෙන් පීඩාවට ලක් වෙච්ච අය නොඑක් අතවරෙන්ට ලක් වෙච්ච අය කියලා අපිට දැවත සැකයක් තියෙනවා. ඒ නිසා මුලින්ම තමන්ගේ පරීක්ෂාවක් කරගත්තොත් වෛද්‍ය පරීක්ෂාවක් කරගත්තොත් හොඳයි කියලා හිතනවා. ඒ වගේම අනුන්ගේ බුද්ධියට ඇඟිල්ල දික් කරන අය ඉස්සලාම තමන්ගේ පුළුවන් නම් ඕ ලෙවල් සහතිකේ පෙන්නුවොත් හොඳයි. අට සමත් වෙච්ච අය අනුන්ගේ බුද්ධියට නිගා කරනවා. මම උසස් පෙළ ගණිතාංශයෙන් උසස් පෙළ සමත් වෙලා උසස් පෙළ විභාගයෙන් පස්සේ ගණන් ගුරුවරයෙක් විදිහට ගණිත ගුරුවරයෙක් විදිහට රජයේ විද්‍යාලයක උගන්වපු කෙනෙක්. ඒ නිසා මගේ දැනුම ගැන මගේ අධ්‍යාපනය ගැන ලිඛිත සාක්ෂි තියෙනවා, ප්‍රායෝගික සාක්ෂි තියෙනවා. ඒ නිසා ඒකත් මතක් කරන්න ඕන. මොකද මේ මහා හයියෙන් කෑ ගහන සමහරු හිතන් ඉන්නේ තමන් තමයි මේ ලෝකේ ඉන්න හොඳම බුද්ධිමතුන් කියලා. අපි දැක්ක ඊ පෙරදාර අපේ මහාචාර්ය ආසුමාර්සිංහ මහත්තයාට කියලා තිබුණා ජපානයේ රස්තියාදුකාරයෙක් කියලා. ඉතින් ඉස්සල්ලාම තමන්ගේ නුවණ බුද්ධිය ගැන කල්පනා කරලා අර මහාචාර්යතුමාට ඇඟිල්ල දික් කරනවා නම් හොඳයි කියන එක මතක් කරනවා. සමහරු ඉන්නවා බැංකු කඩපු අය, බදුරලිය බැංකු කඩපු අය මේක ඇතුලේ ඉන්නවා අර බීසන සමිතියේ. ඒ නිසා එහෙම අය ගැන අපි ඉස්සල්ලාම හොයලා බලන්න ඕන මොන වගේ පුද්ගලයෝද කතා කරන්නේ. ඒ කට වගේ මේ අයගේ පසුබිමත් හොයලා බැලුවොත් හොඳයි කියන එක මතක් කරනවා. මොකද වාහන අවභාවිත කරලා හිරේ ගිල්ල තියෙන. තමන්ගේ පවුලට සලකලා හිරේ ගිල්ල තියෙන. ඒ නිසා ඒවත් මතක් කරන්න. ඒ වගේම තව කරුණක් කියනවා මට ඉතාලම කෙටි කාලයක් තියෙන නිසා දැන් මේ දවස්වල තියෙනවා මේ තව අලුත් ස්ටයිල් එකක්. දැන් ඉස්සර මයික් වලට ඉස්සරහා ගිහිල්ලා කතා කරන්න වීරයෝ වෙන්න දඟලපු മന്ത്രിවරු ඇමතිවරු සාමාන්‍ය දේශපාලඥයෙක් තිබුණා. හැබැයි දැන් මේ රජයේ සේවකෝ කීප දෙනෙකුට ලෑස් වෙලා ඉන්නවා මයික් ටයිසන්ලා වෙන්නේ. අපි දැක්ක පෞගේ කාලේ මහා මොකද්ද අපේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා මයික් ටයිසන් කෙනෙක් වෙන්න කටයුතු කරුවා. දැන් මේ දවස්වල මයික් ටයිසන් වෙන්න උත්සාහ කරන්නේ විකනකාධිපතිතුමා. නොඑක් නොඑක් කතා කියලා මේ මාධ්‍ය තුලින් වීරයෝ බවට පත් වෙන්න හදනවා. අපි කියන්නේ රජයේ නිලධාරී විදියට තමන්ගේ රාජකාරිය හරියට ඉෂ්ට කරන එක ප්‍රමාණවත් මේ මාධ්‍ය ඉස්සරහට කියලා චරිත හදන්න එන්න ඕනේ නැහැ, වීරයෝ වෙන්න හදන්න ඕනේ නැහැ. අපි දැක්ක සමහරු කතා කරනවා මේ තමන්ගේ නෝනාට කතා කරන්නේ ඩාලින් කියන එකයි අරකයි මේකයි එහෙම කතා කරපු ඈත් ඉන්නවා. ඉතින් එහෙම හොයන්න ගියොත් ඔය ඩාලිල්ලා කියන අය කී දෙනෙක් ඉන්නවද කියන එක අපි පෞද්ගලිකව හොයලා බලනවා. ඒ නිසා අපි කියනවා රජයේ නිලධාරීන්ට තමන්ගේ රාජකාරිය හරියට කරනවා මිසක් මේ මාධ්‍ය ඉස්සරහට කියලා වීර වෙන්න කටයුතු කිරීම මම හිතන්නේ එච්චර සුදුසු නෑ. ඒ නිසා අපි බහුතරයක් හොඳින් වැඩ කරන රජයේ සේවකයන්ට අපි කියනවා බහුතරයක් රජයේ නිලධාරීන්ට අපි කියනවා තමන්ගේ රාජකාරිය හොඳින් ඉෂ්ට කරලා මේ රටේ ජනතාවට වැඩ කරන්න කටයුතු කරන්න කියලා. අපි දැක්ක රංජන රාමනායක මහත්තයාගේ ප්‍රශ්නෙදිත් මේ අන්තිමට සිද්ධ වුණේ මේ වැරදි කරපු නිලධාරීන්ගේ හැලුව තමයි ලේට ආවේ. අපි රංජන රාමනායක මහත්තයා ගැන ස්තුතිවන්ත වෙන්න ඕන. තුමා සටන් කරේ අර බොරළු ව්‍යාපාරයේ යෙදුණු මිනිස්සුන්ට විරුද්ධව. දැන් අන්තිමට බලනකොට ඉන්නේ තේ පැත්තේ කබද්ද කල්ලියේ ගේ අර මේනිකේ අර ගියයි තේරම අනවර්තනාම ටිකෙන් තියෙන මේ පැත්තේ. ඒ පැත්තේ තමයි හොරු ටික ඉන්නේ. ඒ පහුගිය කාලේ තමන්ගේ හොරකන් ටික දැන් නැති වෙමින් යනවා. ඒ හොරකන් ටික නැවත කරන්න ලයිසන් එක තමයි මෙයාලට තියෙන එකම ලයිසන් එක තමයි ඊළඟට තමන්ගේ ආණ්ඩුවක් ගන්න එක. ඒකට ගන්න උත්සාහ කරන අය දැන් දන්නවා අපි කැලණේ දිහා මීහරක් පට්ටි බල බල හිටපු මේ පාර්ලිමේන්තුව ඇවිල්ලා ඉන්නවා. මීහරක් බල බල හිටියේ මීහරක් පට්ටිය දක්කගෙන ගිහිල්ලා පාසභාවට ගිහිල්ලා ඔන්න ආපුත් ඉන්නති. එහෙම අය දැන් අපිට අවශ්‍ය වෙලා තියෙනවා. මේ අයට අවශ්‍ය වෙලා තියෙනවා ඉක්මනින් ආණ්ඩුවක් අරගෙන තමන්ගේ මීහරක් බලපු එක, හොර මස් විකුණු වෙලා අපදාන් කරපු එක, කුඩු විකුණපු එක, ඊට අමතරව බොරළු කපපු එක, ජාවාරන් ටික ආය කරන්න. ඉතින් ඒ නිසා අපි කියනවා මේ යහපාලන ආණ්ඩුව 2020 වෙනකම් වැටෙනවා කියලා බලන් ඉන්න ඇයිට කියන්න තියෙන්නේ. ඒක බලන් හිටියොත් අර හැමදාම අර මොකද්ද වැටෙන්න පිටිපස්සෙන් යන නරියට වෙච්ච දේ තමයි වෙන්නේ. හැබැයි 2020 වෙනකම් මේ ආණ්ඩුව කරගෙන යන සංවර්ධන යාපතු ටික අපේ බලගත් රටක් වැඩපිළිවෙල ඉස්සරහට ක්‍රියාත්මකෙදී 2020 මැතිවරණෙදිත් ජනතාව තීන්දුව කරයි කවුද මේ රට ඉස්සරහට ගෙන යන්න පුළුවන් පක්ෂය, කවුද ජනතාවගේ සල්ලි ජනතාවගේ සල්ලි තමන්ගේ සාක්ෂි සල්ලි වැඩි කරන්න පුළුවන් පක්ෂය කියලා. නිසා කලබල වෙන්න එපා. 2020 වෙනකොට ගොඩක් අර වැඩිකරුවන්ට දඬුවම් ලැබෙයි, රිමන්ඩ් එකේ ඉන්න අයට අච්චු වෙයි. ඒ නිසා ඒ ක්‍රියාත්මක වෙන ක්‍රියාදාමයේ වළක්වන්න උත්සාහ කරනවා නම් කවුරු හරි ඒක අසාර්ථක උත්සාහයක් කියන එක මතක් කරමින්, තමන්ගේ පිරිසුදුභාවයත් එක්ක ඉස්සරහට යන්න කටයුතු කරන්න කියන එක මතක් කරමින්, මේ මුදල් අමාත්‍යාංශ විශේෂ මුදල් අමාත්‍යතුමා මේ විදිහට සුරාබදු ආදායම වැඩි කරන්න කටයුතු කිරීම සම්බන්ධව එතුමාට ස්තුතිවන්ත වෙමින්, ජනතාවට ආදායම වැඩි කරන්න මේ රජයට තවදුරටත් ශක්තිය ධෛර්ය ලැබේවා කියමින් මම නවතිනවා.
බොහොම ස්තුතියි. ගරු සරත් අමදුගම අමාත්‍යතුමා, ඔබතුමාට විනාඩි 14යි.
ගරු සභාපතිතුමනි, අද අපි සාකච්ඡා කරන්නේ මේ රටේ මුදල් අමාත්‍යාංශයට මර්මස්ථාන වශයෙන් සලකන්න පුළුවන් ආයතන වලට අදාළ යම් යම් රෙගුලාසි සහ සංශෝධන පිළිබඳව. ඒ නිසා මං හිතනවා මේ අවස්ථාවේදී අපි මේ රටේ ආර්ථිකය ගැනත් මුදල් අමාත්‍යාංශයේ කාර්ය පරිපාටිය ගැනත් වචන ස්වල්පයක් කතා කිරීම උචිත වෙයි කියලා. දැන් අපි රටෙත් මේ සභාවෙත් බොහෝ අවස්ථාවලදී ආර්ථිකය ගැන කතා කරන්නේ පැහැදිලි බෙදුම් ලක්ෂයක් තියෙනවා හැටියට. එක රජයක් මේ විදියට කරා, තව රජයක් මේ විදියට කරනවා, අතීතයේ මෙහෙම කරා, අනාගතයේ මෙහෙම කරයි කියලා වශයෙන් විශ්ලේෂණය කරත් විවාද කරත් අපි අර්ථශාස්ත්‍රය අනුව බලපුවහම අපේ ආර්ථිකයේ එක්තරා එකම සැලැස්මකට යන බව තමයි පෙනෙන්නේ. කොයි රජය කරත් මේ රටේ තියෙන ආර්ථික යථාර්ථයන් යථාර්ථ සාධක අනුව එක හා සමාන ප්‍රතිපත්ති තමයි ක්‍රියාත්මක වෙන්නේ. යම් වෙලාවට යම් කොටස් වල අවධානයක් එක පැත්තකට යොමු වෙනවා, තව පැත්තකට තව කොටස් යොමු කරනවා ඇති. නමුත් මූලික ප්‍රශ්න අතින් බලපුවම, ආර්ථිකයේ ප්‍රශ්න අතින් බලපුවම රජයන් දෙකේම එළඹුම අතර එක්තරා විශාල වෙනසක් පෙනෙන්න නැහැ. දැන් බලමු අපි මේ අද යෝජනා මොන ප්‍රශ්නෙට උත්තර දෙන්නද බලන්න. මොකද්ද අපේ රටේ තියෙන අද ආර්ථික දේහයේ පැහැදිලිවම පේන අඩුපාඩුව ප්‍රශ්නය? ඒ ප්‍රශ්නය තමයි අපේ රටේ ආර්ථිකයේ අපනයන ක්ෂේත්‍රය මේ රජයන් දෙකම යටතේ ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා තියෙනවා. මීට ඉස්සර අපේ ආදායම් අතර එක්තරා ස්ථානයක් දරුවා නම් අපනයන භාණ්ඩ, අද අපිට පේනවා ඒ අපනයනවල කාර්යභාරය එකින් එක එකින් එක කලින් කලට පල්ලෙහාට වැටෙනවා. අපි ඒ ප්‍රශ්නෙට මූණ දීලා ඉක්මනින් විසඳුමක් දුන්නේ නැත්නම් අර වෙන වෙන ක්‍රියාමාර්ගයන් වල යෙදුනට යම් යම් සකස් කිරීම කරාට ආර්ථිකයේ අවසාන වශයෙන් ප්‍රතිඵල ගන්න අමාරුයි. ඒ හින්දා හුඟ දෙනෙක් අර්ථශාස්ත්‍රයේ අනුව අපේ ආර්ථික ක්‍රමය සහ අනාගතය විග්‍රහ කරනකොට කියන දේ තමයි හදිසි අවශ්‍යතාවය අපනයන ක්ෂේත්‍රය වර්ධනය කරන්න ඕනේ කියලා. මේ ලංකාවේ අපි යම් කිසි ප්‍රමාණයක 6%, 7%, 5% එක එක රජයන් එක එක විදියට කියනවා ආර්ථික වර්ධනයක් තිබිලා තියෙනවා. අපිට නෑ කියන්න බෑ. විවිධ ක්ෂේත්‍රයන් තුළ කිසියම් වර්ධනයක් තිබිලා තියෙනවා. නමුත් ඒ වර්ධනය තුළ අපනයන වලට ලැබෙන ඒ පරිමාව, ඒ ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. දැන් එතන තමයි අපේ ආර්ථිකයේ ප්‍රධාන අර්බුදය තියෙන්නේ. ආර්ථිකයේ දියුණු වුණත් ඒක ඇතුලේ තියෙන අපනයන වලින් කෙරෙන සේවය අඩු වෙලා තියෙනවා. එතකොට මේක තුලින් නොඑක් විදිහේ ආර්ථික ප්‍රශ්න ඇති වෙනවා. මොනවද ඇති වෙන ප්‍රශ්න? එකක් තමයි අපේ කරන්ට් account එක. අපේ ඒ වෙළඳ වර්තමාන ක්ෂේත්‍රය තියෙන අපේ බැලන්ස් ඔෆ් පේමන්ට් ප්‍රශ්නවලට ආදායම අඩු වුණේ නැත්තම් අනිවාර්යෙන් පීඩනයක් ලක් වෙනවා. මොකද මේ රටට ගේන්න ඕනේ බඩු, මේ රටට අවශ්‍ය පාරිභෝජන භාණ්ඩ, මේ රටට අවශ්‍ය කාර්මික භාණ්ඩ, මේවා සඳහා වියදම් කරන මුදල්වලට සරිලන ප්‍රමාණයක් අපිට ගන්න බැරි වුණොත් අපනයන තුලින් මේ රටේ ආදායමට එහෙමනම් දවසින් දවස අපේ බැලන්ස් ඔෆ් පේමන්ට් කරන්ට් account මේ කියන සාධකවල අපි පල්ලෙහාට යන තත්ත්වයක් ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි. එහෙම වුණහම දැන් අද අපිට තියෙන ප්‍රශ්නෙට මූණ පාන්න සිද්ධ වෙනවා. මොකද අපේ කැපිටල් account එක, අපේ තියෙන foreign reserves, මේ රටේ තියෙන විදේශ විනිමය අතිරික්තය හදිසිය කඩාගෙන වැටෙනවා. මොකද අර විදේශීය අවශ්‍යතාවලට ගෙවන මුදල් ප්‍රමාණය ණය ගෙවන්න වෙන්න පුළුවන්, භාණ්ඩවලට ගෙවන මුදල් ප්‍රමාණය වෙන්න පුළුවන්. ඒ සඳහා ඉල්ලීම වැඩි වෙනකොට අපි ඉතුරු කරලා තියෙන ඒ අපේ foreign reserves නැත්නම් අපේ විදේශ මුදල් සංචිතය ඒක අඩු කරගන්න සිද්ධ වෙනවා මේ බිල්පත් ගෙවන්න. එතකොට ඒක හොඳ දෙයක් නෙමෙයි. ආර්ථිකයට අස්ථාවර තත්ත්වයක් ගේනවා, සංවර්ධනය අඩු වෙනවා. ඒ නිසා තමයි ගිය රජයටත් අපිටත් දෙගොල්ලටම සිද්ධ වෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා සල්ලි ගන්න මේ පරතරයේ පියවන්න. පහුගිය රජයේ කාලේ ඇමරිකන් ඩොලර් බිලියන 2.6ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ස්ටෑන්ඩ් බයි අරේන්ජ්මන්ට් එකක් හැටියට ගත්තා. මේ රජයත් බිලියන 1යි මගේ තේ 0.2ක් ස්ටෑන්ඩ් බයි අරේන්ජ්මන්ට් එක හැටියට ගත්තා මේක ස්ථාවර කරගන්න කලින්. එහෙනම් ඉතාම අවශ්‍ය දේ තමයි අපේ විදේශ අපනයන. දැන් මොනවද තියෙන අපේ ප්‍රශ්නේ? මොකද්ද වෙන රටවල්? අපි වියට්නාමය, තායිලන්තය, ඉන්දියාව, ලංකාව දිහා සංසන්දනය කර බැලුවොත් අපේ මහින්දානන්ද මගේ මිත්‍රතුමා දන්නවා අපි තාම අපේ සම්ප්‍රදායික අපනයන අංශ විතරයි තියෙන්නේ. තේ එකක්, රබර් එකක්. දැන් ඊට පස්සේ අපිට තියෙනවා මේ ගාමන්ට්ස්, ඇඟලුම්. මේවා තමයි අද අපිට විදේශ විනිමය ගේන කර්මාන්ත හැටියට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඊට අමතරව අපේ රටේ අය පිටරට ගිහිල්ලා හම්බ කරලා මේ රටට එවන සල්ලි ටික තියෙනවා. එතකොට එහෙම වගේම ඉන්විසිබල් account කියලා අපිට කියන්නේ ටුවරිසම්, සංචාරයෙන් ලැබෙන සල්ලි. ඉතින් මේ ටික විතරයි. ප්‍රශ්නේ තියෙන්නේ දැන් අවුරුදු 30ක් තිස්සේ කොයි රජේ ආවත් මේ රාමුවෙන් එහාට යන්න විදියක් නැහැ. මගේ හිතවත් වාසුදේව නානකාර්ම ඇත්තමා හොඳට දන්නවා. ඒ අපේ පිටරට යවන දේවල් වල විවිධාංගකරණයක් කරන්න බැරි වෙලා තියෙනවා අපිට. ඉතින් ඒක වෙනත් රටවල් දිහා බලපුවාම අපි එන්න එන්නම අමාරු තත්වයකට එනවා. මේකේ තවත් අවදානම් තත්වයක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා. මොකද්ද? අර අපි ඔය කියන දේවල් තේ, රබර්, පොල්, ගාමන්ට්ස් ඒ කියන හතරටම අපිත් එක්ක තර්ග කරන අයට අපට අඩු මිලට ඒ වැඩ කරන්න පුළුවන්. ඒ හින්දා මේ හැම සංචාර කර්මාන්තේ ඇරෙන්න අනිත් අපේ හැම අපනයන ඒ අංශයක්ම අපිත් එක්ක තර්ග කරන අයට වඩා ඉදිරියෙන් ඉන්න අමාරු තත්ත්වයක් තියෙනවා. අපිත් එක්ක තර්ග කරන අයට ගෙවන වේතන අපිට වඩා අපි ගෙවනවා. වෙන වෙන අතුරු වියදම් අපි කරනවා. එනිසා අපි තෝරගෙන තියෙන්නේ අපි වැටිලා ඉන්නේ අමාරු තරඟ කරන්න අමාරු ක්ෂේත්‍රයක. මොකද අපි මේ වගේම අපේ ආසියාකරයේ තියෙන අනිත් රටවලුත් දැන් බංග්ලාදේශය ගන්න හැම අතින්ම අපිත් එක්ක තරඟයකට එනවා. ඉතින් ඒ ස්වરૂපය අපේ අපනයන කර්මාන්තේ ස්වરૂපයත් භයානකයි. අපිට විවිධාංගකරණයට යන්න බැරි වෙලා තියෙනවා. එතකොට අපි ඒ විවිධාංගකරණයට යන්න බැරි වුණා විතරක් නෙමෙයි අපි අර අපේ සම්ප්‍රදායක අපනයන කර්මාන්තයේ low value goods මේවේ අතිරික්තය අඩුයි. ඒ අතිරික්තය අඩු වුණාම මොකද වෙන්නේ? අතිරික්ත අඩු වුණාම අපේ ආදායම අඩු වෙනවා. එහෙනම් මේ අමාරු තත්වය දැනගෙන තමයි මං කියන්නේ පසුගිය රජයා මේ රජයත් දෙකම එකම ක්‍රියාමාර්ගයට යන්නේ. මං හොඳට දන්නවා පසුගිය රජයට අපි සමහරට වැරදි කිව්වා විවේචනික, ඒක මම පිළිගන්නේ නැහැ. අපි හම්බන්තොට කාර්මික කලාපයක් හදලා චීන හරි වෙන ආයෝජකයෝ ගෙනල්ලා අපේ අපනයන ක්ෂේත්‍රයේ විවිධාංකරණයට ලක් කරන්න ඕනේ. ඒ වගේම ක්වොන්ටිටි එක ප්‍රමාණයත් වැඩි කරන්න ඕනේ. ක්වොලිටි ක්වොන්ටිටි දෙකම මේ රටේ විවිධාංගකරණය කරලා විශාල අපනයන පිම්මකට යන්න බැරි වුණොත් කොහොමද අපේ රටේ සුම සාධන ඒ ව්‍යුහය මිනිසුන්ට සෑහෙන රැකියාවන් සෑහෙන පඩිනඩි ලබා දෙන්නේ මොන ක්‍රමයෙන්ද කියන ඒ ප්‍රශ්නෙට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි අපි බලන්නේ මේ මිසිං එක්ස්පෝර්ට්ස් වෙන රටවල් ඉදිරියට ගිහිල්ලා අපිට බැරි වෙච්චි ඒ භාණ්ඩවල ස්වරූපය තමයි ඒවා අතිරික්තේ වැඩි. තවත් එකක් තමයි ඒවා බයර් ඩ්‍රිවන් එක්ස්පෝර්ට්ස්. ඒ සංකල්පය, ඒ කියන්නේ අපි නිෂ්පාදනය කරන්නේ වෙළඳ පොළ කල්පනා කරගෙන. නමුත් අපේ තේ රබර් පොල් ගත්තහම අපි හැමදාම වෙළඳ පොළත් එක්ක සටනක යෙදෙනවා. වෙළඳ පොළට යාපු වෙන්න වෙනවා. වෙළඳ පොළට ගිහිල්ලා ඔළුව නමලා ගිවිසුම් ගහන්න සිද්ධ වෙනවා. මොකද අපට හෙට්ටු කරන්න ශක්තියක් නැහැ. අපේ ඒ තියෙන භාණ්ඩ හෙට්ටු කිරීමට ලක් වෙන භාණ්ඩ මිසක් අපේ නිෂ්පාදනයගේ කරන එකනාගේ මූලිකත්වයෙන් පිටකරන භාණ්ඩ නෙමෙයි. දැන් අපි බලමු ටයර් හදනකොට. ලංකාවේ ලොකු ටයර් හදනවා. ඒ ටයර් වලට ඉල්ලුමක් තියෙනවා. එතකොට අපව හොයාගෙන එනවා ඒ භාණ්ඩ ගන්න. අපිව හොයාගෙන එන්නේ නැහැ තේ ගන්න. අපිව හොයාගෙන එන්නේ නැහැ රබර් ගන්න. අනිදා එතන එක්තරා ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපිට අලුත්ම ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මට ආරංචි හැටියට ට්‍රම්ප්ගේ අවතීර්ණයත් එක්කම විදේශ රටවල් වලින් එහාට යවන භාණ්ඩ වලට අලුත් බද්දක් දාලා 2.5ක් දැන් අපේ ටයර් යවනකොට ලංකාවේ නිෂ්පාදනය කර 2.5ක් වැඩියෙන් ගෙවන්න වෙනවා ඇමරිකන් ඒ ගන්න මනුස්සයට. ඉතින් මේ වගේ වෙනස් වෙන තත්ත්වයක්
බුදුමාතා විනාඩි 2ක් තියෙනවා.
ඒක නිසා තමයි අවසන්මත් කරන්නේ අපි පසුගිය රජයෙන් සංකල්පීය වශයෙන් ආරම්භ කරපු දේ තමයි හම්බන්තොට වෙළඳ කලාව. සංකල්පීය වශයෙන් නැවුතොටු පොළයි අහස අතරතොටු පොළයි වැඩක් නැහැ. ඒකට වටේ තියෙන සම්පූර්ණ ආර්ථික අපනයන කලාපයක් හදන්න නැතුව. ඒක සමාජ රාජපක්ෂ මැතිතුමා නිතරම කියනවා. ඒකට එතුමාගේ අදහස් හුඟක් අන්තර්ගත කරලා තියෙනවා. ඒ හින්දා මම අද කියන්න හැදුවේ අපි ඉතිහාසයේ මොන වුණත් අපි දෙගොල්ලටම මූණ පාන්න සිද්ධ වෙනවා අපේ ආර්ථිකයේ මේ අපනයනය සඳහා කරන වෙනස් වීම. ඒක කරන්න පුළුවන් අපනයන කලාප හදලා. එහෙනම් මම ඉල්ලා සිටිනවා අපි මොන මොන මත තිබුණත් දෙගොල්ලටම උරුමකම් කියන්න පුළුවන් මේ අපනයන කලාප කියන සංකල්පයට. ඒකට සියලු දෙනාම සහයෝගය දෙන්න ඉල්ලමින්